பிசாய் விசித்துன ஜூனி விசித்துங்கன சிக்குராதாயினம் மதுதின அப்பிரபாக துணட்ட பசுப்பெல மந்திரிவரையான்கே காரகசபாவை ரசீமக் பால்மேந்து காரகசபா அங்க திகைதி பேத்தீமர நியமித்தபாய் நிம ரசீம சந்தா பெமின சகபாகவெல்ல சீலும சாமாஜிக மந்திரிவரும் தெனும் தீமட கெமத்தி இப்பிலேகனாதே பிலிகன்னீம கரு அக்ராமாத்துமா
අරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරී සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා, ඔබ විපක්ෂ නායකතුමා
කිරීමක්, ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා මෙතන නොසිටියත් මම හිතන්නේ ඔබතුමා වාර්තාවක් ඉදිරිපත් කරා එතුමා වෙනුවෙන්. ගරු අග්‍රාමාත්‍යතුමා එනවා. මම මතක් කිරීමක් කරන්න කැමතියි බොහොම කෙටියෙන්. ඔබතුමා දන්නවා අර 465 දෙනාගේ ප්‍රශ්නේ, දැන් ඒක 443 දෙනෙකුගේ ප්‍රශ්නයක් වෙලා තිනවා. උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රශ්නය ඔබතුමා බොහොම සාධනීය පිළිතුරු රැසක් ලබා දුන්නා උපදේශක කාර්ය සභාවෙත් මේ පාර්ලිමේන්තුවෙත්. මම මතක් කර සිටිනවා ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ 443 දෙනාගේ ඒ උපාධි රැකියා පත්වීම් ලබා දෙන අර 60,000 ප්‍රශ්නෙන් උද්ගත වෙන ප්‍රශ්නයක්, ඒක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාගෙන් බොහොම ගෞරවණීය ඉල්ලීමක්
කරනවා. අධ්‍යාපන ඇමතුමාගේ
2021 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පන්තියේ 21 වෙනි වගන්තිය සමග කිවි යුතු 27 වගන්තිය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන අංශ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 මාර්තු 20 දින ඇති අංක 23-27-24 ඇදීර 12 දරන විශේෂ පැසපත්‍රයේ පළ කළ නියමය මම ඉදිරිපත් කරමි.
වනජීවි හා වන සම්පත් රක්ෂණ
ගරු අග්‍රාමාත්‍යතුමාගේත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේත් අවධානයට යොමු කරන්නේ පුන පුනාම මේ සභාවේ අපි යෝජනා කරා එවකට යහපාලන රජයේ කාලේ පොලී රහිත ණය ලබා දුන්නා විශ්වවිද්‍යාල වරම් ලබන්නට කැමති ශිෂ්‍යයින්ට අධ්‍යාපනික ආයතනවලට ගිහිල්ලා ඒ පොලී රහිත ණය උපයෝගී කරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්නට. නමුත් තවමත් 2021-2022 වර්ෂයන්ට අදාළ 7 වැනි කණ්ඩායම සඳහා වූ ගැසට් කිරීම සිදු වෙලා නැහැ. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි මේ ප්‍රශ්නය මතු කරපු අවස්ථාවේ ගරු සියඹලා පිටිය මැතිතුමත්, රාජ්‍ය පාර්ෂෙන් ඔබතුමන්ලත්, ඒ වගේම මුදල් අමාත්‍යංශයත් මේක පිළිබඳව ධනාත්මක පිළිතුරක් ලබා දුන්න පමණක් නෙවෙයි, ප්‍රෙසිඩන්ස් මීඩියා ඩිවිෂන් එකෙන් නිවේදනයකුත් නිකුත් කරා දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවායි කියලා. ඉතින් විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි 2017 වසරේ උපාධි අධ්‍යාපන උසස් ආයතන 6කට උපාධි පාඨමාලා 26ක් හැදෑරීමට මේ පොලී රහිත ණය ලබා දුන්නා. ඒක ණයක වටිනාකම ලක්ෂ 8ක්. මම ගෞරවයෙන් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙනුත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා මේ පොලී රහිත ණය වැඩසටහන මම ඉඳලා ඔබතුමන්ලා දෙපළත් කතා වෙන්නේ ඔක කැබිනට් එකෙනුත් අප්‍රූව් වුණා. හැබැයි කැබිනට් එකෙන් අනුමත වුණාට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ කාරණාවත් මේ රටේ උගත් බුද්ධිමත් සමාජ බිහි කිරීමේ ගමනට ඒ තරුණ දූපුතුන්ට මේ අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
තනායකතුමනි, මේක නිවැරදිම දේ වෙන්න බෑ. නමුත් මට මතකයි මේක කැබිනට් එකේ සාකච්ඡාවට ගත්තා. අරගෙන ඒ සඳහා ක්‍රමවේදයක් හදලා ඉදිරිපත් කරන්නත් කියලා කිව්වා. මම දන්නේ ඒක මේ සම්බන්ධව මම ඔබතුමා දැනුවත් කරලා ඒකට උත්තර දෙන්න කියන්න.
අරු කතානායකතුමනි, විවාදයකට යනවා නෙවෙයි, ක්‍රමවේදයක් හදන්න දෙයක් නැහැ. මොකද යහපාලන රජයේ කාලේ ආරම්භ කරපු දෙයක්, ක්‍රමවේදී ඔක්කොම තියෙනවා. ඒ වගේම මේ රජයේ කාලෙත් මුල් කාලේ ක්‍රියාත්මක වුණා. මම මේ කියන්නේ 7 වැනි කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීලා ක්‍රමවේදී තියෙනවා. මං හිතන්නේ මූල්‍ය ප්‍රශ්නයක් ඇති. මං ඉල්ලීමක් කරනවා කරුණා කරලා ප්‍රමුඛතා ලේඛනය ඉහළටම ලබා දීලා දැන් මේ දරුවෝ බලාගෙන ඉන්නවා මේ හයි එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්ස් වලට ගිහිල්ලා උපාධිය ලබා ගන්න කරුණා කරලා මේ පොලී රහිත ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි කියලා ගරු අග්‍රාමාත්‍යවන්ගෙන් ඉල්ලීමක් කරනවා
පක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණේ සම්බන්ධව අධ්‍යාපන ඇමැත්තුමා පාර්ලිමේන්තුවේදී කලින්ද පැහැදිලි කරා ප්‍රකාශ කරා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගය දැනට සාකච්ඡා කළා ක්‍රියාම වෙනවා මම අධ්‍යාපන අමාත්‍යතුමා කාලෙත් මම සිහිපත් කරන්න කැමති බොහොම කෙටි කාලයක් ඒ කාලෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ කාලෙ එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා ඒ නිසා මම හිතන්නේ තාම වැදගත් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට පමණක් නොම පෞද්ගලික විශ්වවිද්‍යාල වලටත් අවස්ථාව ලැබෙන අයට ඒ පහසුකම සලසා දීමට මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගැනීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා
කාර්ය සභා වාර්තා පිළිගැනීම ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් පිළිබඳ
වනජීවි 2022 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර ස්වාභාවික සම්පත් හා තිරිසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ යුතුයි යෝජනා කරමි.
ස්තුති. නියෝජ්‍ය කාර්ක සභා කථානායක අජිත් රාජපක්ෂ මහත්මයා කාර්ක සභා වාර්තාව පිළිගනිමි.
ගරු කථානායකතුමනි ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
එට දිනේ.
ඔව්
අවශ්‍යයි. මේ අත්‍යවශ්‍ය කාරණාවක් කියන මේ ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මේ දිනවල මුළු රටේම අවධානයට යොමුලා තියෙන කාරණාවකට මට විනාඩියක් දෙන්න. පහුගිය දිනවල සහනාධාර ප්‍රවේශයේ රට පුරා වෙනස් කරන්න ඕන සුදුසුන්ට ලබා දෙන්න ඕන නුසුදුසු ඉවත් කරන්න ඕන කියන කාරණාව යටතේ ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අස්වැසුම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ වන විට අස්වැසුමින් පවුල් තොයරීම කරලා සහනාධාර ලබා දෙන ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා ඊයේ පෙරේදා වෙනකොට එළියට දාලා. අද වෙනකොට ඔබතුමාට දැනගන්න ලැබිලා ඇති මුළු රටේම ඒ අස්වැසුම වැඩේ විශාල ආරවුලක් බවට පත් වෙලා සුදුසු ඉතාම අහිංසක දරිද්‍රතාවයෙන් පෙළෙන විශාල පිරිසකගේ සහනාධාර කැපිලා ඒ වගේම වාහන තියෙන ගේ දොර තියෙන විවිධ රස්සාවල ඉන්න ඇමරිකාවේ ජපානයේ දරුවෝ ඉන්න ඒ අයගේ සහනාධාර අලුතෙන් ලබා දීලා 8,000 15,000 ආදී වශයෙන් ඒ නිසා අද මුළු රටම විශාල කැළඹීමකට ලක් වෙලා තියෙනවා මේ සම්බන්ධව ගරු කථානායකතුමනි ඊයේ අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් එකතු වෙලා සාකච්ඡා කරා මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමා ලංකාවට ආපහුම කතා කරලා මේක විසඳන්න කියලා. එතකන් මම ගරු අගමැති ඔබතුමා මගෙන් ගරු අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ අස්වැසුම වැඩපිළිවෙල తాවකාලිකව නවත්තලා මේ ජනතාවට තමන්ගේ දුක් දැනවිල්ල කියන අවස්ථාව දෙන්න. එහෙම නැත්නම් මුළු රටම විශාල විරෝධතා රැල්ලක් හැදේවි. අන්න ඒ නිසා ඒ විරෝධතා රැල්ල නවත්තගෙන ඒ සුදුසුන්ට සහනාධාර දෙන වැඩපිළිවෙලට යන්න අවශ්‍ය කටයුතු කරනකම් මේකේ මේ අභියාචන කරන් තියෙන දවස් 10යි මේ 20න් පස්සේ ඒකටත් කාල ප්‍රමාණවත් නැහැ. ඒ වගේම මේ සුදුසු තෝරපු ක්‍රමයේ ඉතාම වැරදිගරු කථානායකතුමනි හදිසියේ කඩිමුඩියේ මේ සුභසාධක මණ්ඩලයේ සභාපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ මැදිවිලක් කරේ. ඉතින් ඒ නිසා අද මුළු රටේ අහිංසක දුප්පත් මිනිස්සු විශාල පීඩාවකට පත් වෙලා ඒක නවත්තන්න නම් ගරු අගමැතිතුමාගෙන් ඉල්ලනවා වහම මැදිහත් වෙලා මේක නවත්තන්න. එතකන් දැනට සහනාධාර දෙන ක්‍රමේ මොකද සහනාධාර නුදුන්නොත් දැනටමත් දීලා නැහැ මැයි මාසේ ජූනි මාසේ සහ ජූලි මාස තමයි අස්වැසුමින් දෙන්නේ. ඒ නිසා දෙන්න තියෙන එක දැනට සමෘද්ධි ව්‍යාපාරය හරහා ලබා දෙන්න ඒ වගේ මේක නිවැරදි කරලා කටයුතු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
බොහොම ස්තුතියි. ඔව් ජමින්දී සර්වන්තුමා
විවාදයකට මේ දැන් ඇත්තටම ගරු මන්ත්‍රීතුමාට අපි ඉස්සුව තියෙනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරේ. දැන් මේක ඇත්තටම මේ නිරීක්ෂණය හරහා මේ තේරීම වැරදි ගරු කථානායකතුමා. මල්ලක තියෙනවා මට එවලා මේ රාජ්‍ය සේවයේ ඉන්න ඉතාමත්ම පොහසත් උදවියට තමයි මේක දීලා තියෙන්නේ. හැබැයි ගරු ඇමතුමාවට මතක ඇති මේ පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරගෙන මේක මෙහෙම වෙන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ කියන කාරණේ කරා. ඒක දැන් ගරු අගමැතිතුමා ඉන්න වෙලාවේ ගරු මන්ත්‍රීතුමාත් ආණ්ඩු පක්ෂයේ කියනවා මේක නතර කරලා මේක සාධාරණ කරන්න කියලා. එහෙම වෙයිද දන්නේ නැහැ. දැන් අපිට ආරංචි අභ්‍යන්තර ණය ගැනීම අරන් මේ ආණ්ඩුව දුවලා තියෙන එක මේ මහා බැංකුව සහ වෙනත් බැංකු සියල් මූල්‍ය ආයතන වලින් විශාල ණය කන්දරාවක් මේ වෙනකොට මේ ආණ්ඩුව අරගෙන තියෙනවා. මොකද ජාත්‍යන්තරය දෙන්නේ නැති නිසා. ඒක දැන් හිටානෙක්ද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කරනවා ගරු කතානායකතුමනි. ඒ හරහා මේ වෙනකොට අපිට ආරංචි 2 කෝටිකට එහා විශාල මුදලක් අභ්‍යන්තර ණය ගැනීම සිද්ධ කරලා තියෙනවායි කියලා. ආණ්ඩුව කියනවා රට යනවා රට හොඳට යනවා කියලා. දැන් බලාගෙන ගියාම රනිල් වික්‍රමසිංහ මහත්තයා කරලා තියෙන්නේ රටේ තියෙන මූල්‍ය ආයතන ටික බංකොලොත් කරලා හිටනිද්දා රට ඉඳලා ඇවිල්ලා මේ ප්‍රතිව්‍යුහගත කරනේ කියන කාරණේ කරලා රටම විනාශ කරන දානතනකට ගිල තිනේ. ඉතින් මේක පැහැදිලිව නිවැරදිව සමාජයට කියන්න කියනවා ගරු අගමැතිතුමාට. එහෙම වෙලා නැද්ද? එහෙම වෙනවද කියන කාරණේ. මොකද රට විනාශ වෙලා ගියාට පස්සේ ආයි නායකයෙක්පත් වෙලා වැඩක් නැහැ ගරු කතානායකතුමා.
හරි, බොහොම ස්තුතියි. දැන් ඔබතුමා කාරණේ අඩෙක්කල නැද මන්තුමා?
කතානායකතුමා, දැන් වන්නාරමත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් ආණ්ඩුකාර මන්ත්‍රීතුමා කියපු විදියටම දැන් දුප්පත් මිනිස්සු වලට ඒක නැති කරලා තියෙනවා. දැන් ඊයේ මන්නාරමේ ඊයේ උදේ ඉඳලා මිනිස්සු කච්චේරින් ඉස්සරහා පාලමෙන් ඉස්සරහා පාරේ ඉන්නේ. ඒ නිසා කරු කතානායකතුමා මේක දැනට තාවකාලික නවත්තලා ආ රිසර්වේෂන් එක කරලා ඉතුරු තීන්දුව උපතුමා කරන්න ඕනේ. ඒකම මිල්ලිම් කරනවා. ගරු කතානායකතුමනි, ඔබතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජගත් කුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාගේ වෙලාව විනාඩි 2ක් විතර ගන්නේ. මේ වන විට මං හිතන්නේ ජනතාවගෙන් මහජන නියෝජිතය හැටිය අපි ආණ්ඩුව විපක්ෂය හැම කෙනාටම පැමිණිලි ලැබෙනවා. ඉතින් අත්ත වශයෙන් මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි ලෙස බලාපොරොත්තු වෙන්නේ සැබෑ දුප්පත් මිනිහා අඳුරගෙන සැබෑ දුප්පත් මිනිහට මේක ලබා දෙන්න කියලා. නමුත් ඒක තමයි මේකේ අපේ බලාපොරොත්තු වුණේ, පරමාර්ථය වුණේ. නමුත් ගරු කතානායකතුමනි, ඒක නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි දන්නවා වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද වකුගඩු රෝගියාව අතහැරලා තියෙනවා. ඒතර ආබාධිත පුජ්‍යලයෝ ඉන්නවා. ආබාධිත පුජ්‍යලයන්ව අතහැරලා තියෙනවා. ඒ වගේම නුසුදුස්සංව දැන් අපි නුසුදුස්සංව අයින් කරන්න කියලා තමයි වැඩපිළිවෙල ගෙනා. නමුත් නුසුදුසු තවත් ඇතුළත් වෙලා තියෙනවා. ඒතර මේක ඉතාම අවාසනාවන්ත තත්වයක් ගරු කතානායකතුමනි. අපි විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා මේකට ඉතා ඉක්මනින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නොවේ නම් වෙන්නේ මේ රටේ සැබෑ දුප්පතුන් කියන මිනිස්සු තවත් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒකට නොගලපෙන මිනිස්සු මේ සහනාධාර ලැබීම ඉතාම බාහාරක තත්වයක්. ඒ නිසා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා.
දැසිරි ජයසේකර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මේ කාරණේ ගැනත් වැදගත් කාරණයක් මං හිතන්නේ. ආණ්ඩුවක් කරන්නේ මොකටද කියලා දැන් හිතන ඇති. මොකද පෝට්ටුවයි UNP එකයි එකතු වෙලා ආණ්ඩුවක් හදලා දැන් ඒකේ ඉන්න කට්ටියටම සිද්ධලා තියෙනවා. ඒකේ තියෙන පසුතික් කතා කරන්න කමන්නේ. ලොකු දෙයක් ජනත් කුමාර මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ රෝහිත අපේගොඩ මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට දිස්ත්‍රික් නායක මොනවාරි ඇමතිකමක් අතරම් කරන්න මේක. එතකොට ගරු කතානායකතුමා මම කියන්නේ නැහැ, මානේ මං කියන්නේ නැති ගරු කතානායකතුමා වෙන කාරණයක්. දැන් ඊයේ මේ ශ්‍රී ලංකන් එයාලයින් ගැන මම කතා කරා ෆ්ලයිට්ස්. ගරු කතානායකතුමා ප්‍රශ්නයක් තියෙනවා. ඇමතිතුමා මේක වහලා ගහන්නේ 80ක් ෆ්ලයිට් වල ගුවන් නියමුවෝ නැහැ ගරු කතානායකතුමා. අද වෙනකොට අද ඔබතුමා දන්නවද ගිය 22 ජූනි 18 ඉඳලා 22 වෙනකල් ගරු කතානායකතුමා ෆ්ලයිට් 13ක් කැන්සල් වෙලා තියෙනවා. මේ 13ට අදාළ මිනිස්සු රඳවලා තියෙන්නේ මේ වටේ තියෙන හෝටල් වල. යන වියදම කොයිතරම් මිහිර ගානද කියලා අපි දන්නේ නැහැ. මේ ගුවන් නියමුවන් දිගින් දිගටම ඉල්ලා තිබුණා. ඒගොල්ලෝ අවුරුදු කොවිඩ් කාලේ ගරු කතානායකතුමා 150ක් ඒගොල්ලෝ සම්පූර්ණ වැඩ කරා ඇවිල්ලා. කොවිඩ් කාලේ මේ ෆ්ලයිට් බාල තිබුණාට ඒගොල්ලෝ වැඩ කරා උඩ. ඒ වුණාට ඒක දෙන්නේ නැහැ ගරු කතානායකතුමා. දෙන්නට තල්ලුලා තියෙන. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, මම කියන්න කැමති ඒ කාරණා ටික අපේ ඇමතිතුමා වසන් කළා තමයි ඒ ක්‍රියාදාමය කරන්නේ. මොකද ඒක විකුණන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කළා දැන් තියෙන එකයි වෙලා තියෙන්නේ. මේක වටන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමා, මම කියන්න කැමතියි විශේෂයෙන් මේ යන බස් රථ මේ මගින් අරන් යන බස් රථ ගරු කතානායකතුමා ඇතුළට යන්න දෙන්නේ නැහැ. පාරවල් දිගේ මිනිස්සු ඇදන් යනවා මේ තියෙන බෑග් උදේට. ඒ විතරක් නෙමෙයි, ඊයේ මම ඔබතුමාට කියන්න කැමතියි මම ලොතරැයි මණ්ඩලය ගැන කතා කරා. එක රූපවාහිනියකටවත් ගියේ නැහැ. මොකද හේතුව? සුවර මේ ගිහිල්ලා කට්ටිය කතා කරනවා ඔක්කොටම අපි දැන්වීම් දෙන්නේ නැහැ මේක දැම්මොත් කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අර විකාශන අධිකාරි පනත හොඳයි බලන් ගියා මොකද හේතුව මාධ්‍ය ආයතන අර මේ ආයතනවල ඇඩ් එක ගන්න ඕනේ හින්දා එකක්වත් දාන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි මේ විශාල ප්‍රශ්න ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. ඒවා එළියට දාන්න කතා කරන්න නැහැ කරු කතා නැහැ. බොහොම ස්තුතිවන්තයෝ ඔබතුමාට වෙලාව දුන්නා.
නායකතුමනි මම විවාදයක් කරන්නට යනවා නෙවෙයි. නමුත් මේ අස්වැසුම වැඩසටහනේ බරපතල අඩුපාඩුකම් දෙකක් තියෙනවා. මේක මම විවාදෙදි කිව්වා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මන්ත්‍රීතුමන්ලා ගණනාවක් ඉදිරිපත් කරා මේ සුදුස්සන්ට මේවා ලැබිලා නැහැ කියන ප්‍රශ්නේ. ගරු කතානායකතුමනි කෝවිඩ් කොරෝනා ඛේදවාචකය බංකොලොත් භාවයේ ඛේදවාචකයේ සිදුනයින් පස්සේ රටක් ඉස්සෙල්ලම කරන්නට ඕන household income and expenditure survey එකක් කරන එක. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරන එක. ඒක අදටත් කරලා නැහැ ගරු කතානායකතුමනි. එතකොට දත්ත නැතුව කොහොමද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ? දෙවෙනි කාරණාව Learn Asia කියන survey එකේ දත්ත මම ඉදිරිපත් කරා. Learn Asia එක කියනවා දුප්පත්කම පුද්ගලයන් ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා ලක්ෂ 40කින් වැඩි වෙලා. ඒ කියන්නේ 114ට තිබ්බ දුප්පත්කම 131 වෙලා. 117කින් වැඩි වෙලා. එතකොට ඇත්ත වශයෙන්ම ලක්ෂ 70ක් මේ රටේ දුප්පත් අය ඉන්නකොට අස්වැසුමේ ඵලදායි සහනයක් කියලා කියනවා නම් අර වසර තුනේ සහනය ඒක ලැබෙන්නේ 12 ලක්ෂයකටයි. ඔන්න උද්ඝෝෂණයට හේතුව. Learn Asia එකේ සර්වේ එකෙන් කියනවා ලක්ෂ 70ක් දුප්පත් කියලා. ලක්ෂ 70ක් දුප්පත් වෙලා ඉන්නකොට අර වසර තුනේ සහනය ලබා දෙනවා ලක්ෂ 12කට. ඉතින් අනිවාර්යයෙන්ම ඉතිරි ලක්ෂ ප්‍රමාණය මේ මේ මේක ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් මම යෝජනා කරනවා ගරු අගමැතිතුමා. ගරු අගමැතිතුමා. දැන්වත් Census and Statistics Department එකට කියන්න household income and expenditure survey එකක් කරන්න කියලා. දැන් ඔබතුමා අගමැති වෙනකොටත් ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොටත් ඉස්සෙල්ලම කරන්න තිබෙ මේක. ඒක කරලා නැතුව දත්ත නැතුව නිකන් ඔහේ ඉවබ්බවක් නැතුව බෙදාගෙන බෙදාගෙන යනවා. එතකොට ආරවුල් ඇති වෙනවා. ඒ විසඳුම කරන්නේ අනිත් එක මට මේ මේ මාතෘකාව ගෙනාපු හින්දා මම මේ අපේ ගරු කතානායකතුමාට මම කියන්න ඕනේ අපේ දයසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කරපු කාරණාව ඔබතුමාට කියන්න කැමතියි. පහුගිය මාස 6 ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙන් පයිලට්ස්ලා 70ක් ඉවත් වෙලා තියෙනවා. දැන් එතකොට දැනට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ දැනට ඉන්නේ 260කට අඩු ප්‍රමාණයක්. එතකොට මේ අවුරුද්දේ තවත් 18ක් යන්න යනවා එමිරේට්ස් වලට. එතකොට ගරු කතානායකතුමනි මම කියන්නම් මෙන්න මේ ප්‍රශ්නය. අපිට ඇත්තටම රටට අවශ්‍යයි පයිලට්ස්ලා 330ක්. පයිලට්ස්ලා 330ක් අවශ්‍ය වෙනකොට ඉන්නේ 260යි. එතකොට මොකද වෙන්නේ? ඉන්න පයිලට්ස්ලාට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නිර්ණායක කඩ කරලා ෆ්ලයි කරන්න. ඒ කියන්නේ ඔබතුමා දන්නවා ෆ්ලයි කරනවා කියන එක බොහොම ස්ට්‍රෙස්ෆුල් දෙයක්, මමත් ආස දෙයක්. ඒ කියන්නේ පයිලටින් කරන්න ඇත්ත වශයෙන්ම ඒ ස්ට්‍රෙස් එක තුළ ඒ පයිලටින් කරන අවස්ථාවෙන් පස්සේ එයාට තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් රෙස්ටිං අවර්ස්. එතකොට නෑ මොකද වෙන්නේ රෙස්ටිං අවර්ස් එක කොට කරලා මේ අය විශේෂයෙන්ම මේ සංචාරක සමයේ දැන් ඉස්සරහට එන්න සංචාරක සමයේ මේ අය මේවා පාවිච්චි කරයි. පයිලට්ස්ලව අනවශ්‍ය විදිහට පාවිච්චි කරයි. එතකොට you are breaking regulations. එතකොට you are putting the passengers at risk. යන ගමන් මගින්ගේ ජීවිත අවදානමක් ඇති වෙනවා. ඒ නිසා මමත් කියනවා ඇත්ත වශයෙන්ම මේ පයිලට්ස්ලගේ හිඟතාවයේ ප්‍රශ්නෙට රජයේ අවධානය වහාම යොමු
කරන්න කියලා. දැන් උතනින් අපි
කතානායකතුමනි
පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි
ඔය
ගරු කතානායකතුමනි
ඔව්
ගරු කතානායකතුමනි
ඔව් අගමැති
දැන් මේ ප්‍රශ්නයක් ජගත් කුමාර මන්ත්‍රීතුමත් විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් නැගපු මේ අඩු ආදායම් ලාභීන්ගේ අස්වැසුම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වූ සමීක්ෂණයේ අඩුපාඩුකම් ගැන කියවුණා. පසුගිය මාස කීපය තුළ මේ සමීක්ෂණය ක්‍රියාත්මක වුණා. ඒ අවස්ථාවේදී යම් යම් නිලධාරීන් ඒකට සහභාගී නොවීම නිසා අතිරේක විශේෂ තරුණ සුදුසුකම් ලාභීන් ඒකේ ස්වේච්ඡා සේවයට ගැනීමටද සිදු වුණා. මේ අනුසුබසාධක මණ්ඩලයේ ඒ අභියෝගයේ පළවෙනි වටය අපේ රාජ්‍ය නිලධාරීන් සමග රටපුරා ඉටු කරලා තිබෙනවා. පසුගිය අයවැලේකනේ අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරන ලද IMF ගිවිසුමෙන් අඩු ආදායම් ලාභීන්ගේ ආරක්ෂාවට මේ සුබසාධන වැඩසටහන අන්තර්ගත කර තිබෙනවා. ඒ වගේම පළල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තියෙනවා. අඩුපාඩුකම් සමීක්ෂණයක තියෙනවා නම් එහි තිබෙන පෝසතුන්ට ලැබිලා තියෙනවා කියනවා නම් පෝසතුන්ට කොහොමද ලැබෙන්න බෑනේ. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අඩු ආදායම් ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වෙච්ච අය කිසිලෙසකින් අයින් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ කටයුත්තේ අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය තාම ක්‍රියාත්මකයි. ඒට සහභාගි වෙන්නට කියලා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එය දැනුම් දෙන ලෙසත් අපි ඉල්ලනවා. මෙයින් වැඩි දෙනෙක්ට, වෙනදාට වඩා වැඩි දෙනෙක්ට අඩු ආදායම් ලාභීන්ට අවස්ථාව සැලසීම රජයේ බලාපොරොත්තු වෙයි. මේකට ලබා දී යුතු වෙන ජාත්‍යන්තර සහයෝගය තවදුරටත් වැඩියෙන් අපට ලබා ගන්න පුළුවන්. විපක්ෂ නායකතුමා සඳහන් කරපු යම් යම් සමීක්ෂණ පවත්වන දෙපාර්තමේන්තු වල කටයුතු අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වෙනම දෙපාර්තමේන්තුවේ හැටියටම වාම ඒ ලක්කනු වැඩ කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගන්න. මම ඉල්ලා සිටිනවා මේ ශෝක යෝජනා දවස. ඒ නිසා ගුවන් සේවා සම්බන්ධ ප්‍රශ්නයේ ගරු ඇමතිතුමා ඒ පිළිබඳ විශේෂයෙන් මැදිහත් වී පිළිතුරක් ඔබතුමාලට ලබා දෙන්න.
ඔව්, ආශ්වාසම වැඩසටහන ඉවරයි. ඒ ගැන කතා කරන්න නැතුව වෙන මොහරි තියෙනවද? මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නේ? මේ චමින් විරක්කොඩි මන්තුමාගේ.
ඔව් ගරු කතානායකතුමා, මම ඇත්තටම කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරනකොට. අපේ අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් එතුමත් අඳුරේ ඉන්නේ. අපි කතා කරා වැඩිහිටි දින්න මනාව ගෙවලා නැහැ මාස 3කින්. අපේ ආබාධිත දීමනාව ගෙවලා නැහැ. ඒ වගේම මේ අස්වැසුමට තෝරගත්ත කට්ටියට අභියාචනා ගේන්න පුළුවන් කියලා ඔබතුමා කියනවා. හැබැයි මුදල්කාරක සභාවේ අදාළ නිලධාරීන්ගෙන් මම ඇහුවම එයා කිව්වා ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම විපක්ෂය වගේ තමයි මට තේරෙන්නේ. අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් කමක් රජයට නැතිවීම ගැන කනගාටු වෙනවා. ගරු අගමැතිතුමාගෙන් මම ඉල්ලනවා මේ කරුණ හොයලා බලන්න. ඔබතුමාට වෙනක් ක්‍රියාවක්
අගමැතිතුමා උත්තර දුන්නා.
නෑ ගරු කතානායකතුමනේ, මම හිතන්නේ මේ කාරණාවේදී ඊයේ දවසේ ඔබතුමා නියෝජනය කරන වැලිගම ප්‍රාදේශීයකම් කාර්යාලයත් වට කරා. ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නේ සංකීර්ණකම. ඔබතුමා උතර පුටුවේ වාඩි වෙලා හිටියට මේක ඉතාමත් තීරණාත්මක ප්‍රශ්නයක්. මේක ප්‍රධාන කාරණාව ඉතාමත් කලබලයේ සමීක්ෂණය කරේ රජයේ නිලධාරීන්ට
අදම්මකාරීන්ට මේ හොද මඩේ දාන්නේ. දැන් කතා කරන්නේ
මට මේ කාරණාවේදී කියවන්න දෙන කරු කතානායකතුමනි,
මට අලුත් දෙයක් කියන්න.
සමීක්ෂණය සම්පූර්ණ වැරදි. නිලධාරීන් දවසර 60-70 සමීක්ෂණය කරා. ඒක නිසා නැවත සමීක්ෂණය කරන්න තෝරාගත් නාමලයකට ප්‍රාදේශීය කාර්යාල ප්‍රදර්ශනය කරන්න විරෝධතා දක්වන කාලය ලබා දෙන්න. ඒ වගේම
රංජිත් මැතිතුමට අරමැතිතුමා
කරු කතානායකතුමනි, මෙතන පැහැදිලි වෙනවා සැසුම විශාල ප්‍රශ්නයක්. ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ සඳහා අපි දවසක විවාදයක් දෙන්න. මේකේ ප්‍රශ්නයක් කතා කරන්න අපිටමයි ඉල්ලා සිටිනවා.
හරි, බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්නේ මනුරුපිරි දර්ශනයේ අපැමැතුමා.
අර කතානායකතුමනි, වැලිගම වැලි පිටිය හල්ලල හන්දිය අංක 9 දරන ස්ථානයේ පදිංචි HMP පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගාමිණි ලොකුගේ මැතිතුමා, රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, පිටකෝට්ටේ පිටමුල්ල පාර 4 පටුමග අංක 28-3 ඒ දරණ ස්ථානයේ පදිංචි TDR ගුණවර්ධන මහත්මයාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
සම්පත් අතුකෝරල මැතිතුමා.
ගරු කතානායකතුමනි, අමුගොඩ දික්කේන හන්දියේ සිසිර ලිපිණියේ පදිංචි SD ලීලාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගාල්ල මායිටිපේ පළමු පටුමග අංක 64-15 දරන ස්ථානයේ පදිංචි සුජීව ප්‍රියංකර සුමනසේකර මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න 2023 ජූනි 8 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාව රැසීමේ තීරණ කළ පැදි අද දින නියමිත වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධි විධානවල සහ 2023 පෙබරවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාවේ කුමක් සඳහන් නොතිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 5:30 දක්වා විය යුතුයි. අපරභාග 5:30 කතානක තුමා ප්‍රශ්න නොවිසා පාර්ලිමේන්තුව කල්තබිය යුතුයි යෝජනා කරනවා.
ස්වභාවික නේද? ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත්
කරනවා. කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියටත් පාර්ලිමේන්තුවෙන් අමාත්‍යවරු හැටියටත් පත්වී කටයුතු කළ අභාපාර්ථකරු ලඩින් පෙරේරා මන්ත්‍රීතුමිය, පිට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය අභාපාර්ථ රෙන්ජිනෝල් කුරේ, පිට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අභාපාර්ථකරු බුද්ධික කුරකුල රත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අභාපාර්ථකරු මුතු සිවලිංගම්, හිට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාල පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළ, ඒ වගේම අපේ රටේ ධීවර ශ්‍රේෂ්ඨ අමාත්‍යවරයා හැටියටත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියටත් දීර්ඝ කාලයක් විශාල සේවාවක් ඉෂ්ට කර පිකාගේ ගෞරවයේ දිනාගත් අභාප්‍රාප්ත ෆෙස්ටස් පෙරේරා මැතිතුමාගේ ආදරණීය බිරිඳ හැටියටත්, ඒ සමගම ඒ සේවාව තම ප්‍රදේශයටත් පළාතටත් ලබා දීම සඳහා කටයුතු කළ පුත්තලන් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී W. මේරි ලරින් පෙරේරා මහත්මියගේ ශෝක යෝජනාව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැතියි. 2001 වසරේදී දෙසැම්බර් මාසයේදී උපන් එතුමිය පස්වෙනි පාර්ලිමේන්තුවට, 2004 යළිත් අප්‍රේල් මාසයේදී 6 පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්ද ජනතාවට මහඟු සේවාවක් ඉටු කළ විශාල ආදර්ශයක් පළාතේ ජනතාවටත්, ඒ වගේම දේශපාලනයේ ක්‍රියාකාරී කාන්තා නායකත්වයටත් ලබා දුන් බව ගෞරවයෙන් සටහන් කරමි. මුදලින් ජර්මේස් ප්‍රනාන්දු මැතිතුමා හා ඇග්නස් ප්‍රනාන්දු මැතිණියගේ දියණිය ලරින් පෙරේරා මැතිතුමිය 1937 වසරේ මැයි මාස 24 දින වයිකාල් ප්‍රදේශයේ ජන්මලාභය ලැබුවා. එතුමිය හලාමත කමෙල් කන්‍යාගාරයේ අධ්‍යාපන කටයුතු කරා. එතුමිය ආගමික වශයෙන් තිබුණු බැඳියාව, කැපවීම, ඒ තුළින්ම ලැබුණු ඉටු කළ මහජන සේවාව අපි අලිත් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මම විශේෂයෙන් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා ගරු ෆෙස්ටස් පෙරේරා මැතිතුමා අපේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍යවරයෙක් හැටියටත් කටයුතු කළ ගෞරවය දිනාගත්. ඒ වගේම එතුමිය ඒ වියෝවෙන් පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ලරින් පෙරේරා මැතිතුමියද ඒ ගෞරවය දිනාගත්. අපට ආශ්‍රය කරන්න ලැබුණු අපේ සාකච්ඡා වටයන්වලදී විවිධ මත දේශපාලන වශයෙන් තිබුණද එතුමිය බොහොම නියත මහනිව සිනාමස මුවන්ින් සාකච්ඡා භාරවල හැසිරුණු ආකාරයක්, ඉන් පසුවද විවිධ කටයුතු වලට හමු වෙන අවස්ථාවල් වල එලෙසම දක්වපු උනන්දුව ජනතා සේවයට පමණ නොව තමන්ට මෙත පැවරී තිබුණු රාජකාරී වගකීම එලෙස ගෞරවයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු ආදර්ශයේ සැමට එක්වෙනවා ඇති. අද මේ පාර්ලිමේන්තුවේ ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා එතුමියගේ ආදරණීය පුත්‍ර රත්නය පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. දේශපාලන ශේෂ්ත්‍රයේ ඉතාම අමාරු අවස්ථාවල් වලදීත් ඉතාම නියතමානී මන්ත්‍රීතුමෙක් හැටියට, නමුත් කරුණු කීමේදී බරපතලකම තේරුම් අරගෙනද කටයුතු කරන්න පුළුවන් ආදර්ශය එතුමා අපට ලබා දීලා තියෙන දියණිය. ආර්ථික විද්‍යා ශේෂ්ත්‍රයේ ශාස්ත්‍රපති උපාධිධාරී නිශානි පෙරේරා මහත්මයයි. මේ දෙපොලටත් මේ පවුලේ සමටත් මේ අවස්ථාවේදී අපේ ශෝකය එකතු කරන්නේ පාර්ලිමේන්තුවට ආදර්ශයක් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රීතුමියක් ලෙස රටටද එලෙසම අත්තල් බැඳ ගැනීමට අත දුන් අපේ රටේ විවිධ ආර්ථික සමාජ ශ්‍රේෂ්ත්‍ර නියෝජනය කරන දිස්ත්‍රික්කයක් ලෙස පුත්තලම් දිස්ත්‍රික්කය සෑම ජනතාව සමගම එකමතුයෙන් කටයුතු කළ ඒ ආදර්ශමත් පුත්තලම් දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මන්ත්‍රීනි W. Mary ලැලින් පෙරේරා මැතිනියට අපේ ගෞරවය මේ ශෝක අවස්ථාවේදී එක් කරනු. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම බස්නාහිර පළාතේ මහා ඇමති ලෙසද කටයුතු කළ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළ අපේ රාජායතන කීපයකට නායකත්වය දුන් හිට පාර්ලිමේන්තු මන්ත්‍රී රජිනෝල් කුරේමැත්තුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරන්නේ දීර්ඝ කාලයක් පොදු ජන අරගලයට රජිනෝල් ප්‍රනාන්ද මැත්තුමා සහභාගි වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් පොදු ජන එක්සත් තෙරමුණේ නියෝජනය කරමින් 94 අගෝස්තු මස පැවති මහා මැතිවරණයේද ඔක්තෝබර් මස 10 වෙනිදා දක්වා තෙවන පාර්ලිමේන්තුවට තේරීපත්ව 2007 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 10 වෙනි දින 2001 දක්වා 4 වෙනි පාර්ලිමේන්තුවද 2004 අප්‍රේල් මස සිට 2010 අප්‍රේල් 8 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 6 වෙනි පාර්ලිමේන්තුවටද 2010 අප්‍රේල් 22 සිට 15 දක්වා ජූනි 7 වෙනි පාර්ලිමේන්තුවද නියෝජනය කරමින් වසර 11ක් මාස 6ක දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවට ශෝභාවත් කළ රජිනෝල් කුරේ මන්ත්‍රීතුමාගේ වියෝවය පිළිබඳ ශෝක යෝජනාව මෙලෙස ඉදිරිපත් කරන්නේ. රජිනෝල් පෙරේරා මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක් නොව අපේ පොදු ජනතා අරගලයේ අඛණ්ඩ ක්‍රියාකාරී. ගරු කථානායකතුමනි, පහතරට කළුතර ආසනයේ කළමුල්ල ග්‍රාමයේ පදිංචිව සිටි දෙමව්පියන්ට දායාද වුණු මේ පුත්‍ර රත්නය රජිනෝල් කුරේ 1947 නොවැම්බර් මාස මධ්‍යම පළාතේ කර්ලියද්ද තෙල්දෙණි ප්‍රදේශයේ ජන්ම ලාභී ලැබුවා. එතුමා වැලිවිට ශාන්ත මේරි විදුහලද කළුතර කළමුල්ල කතෝලික විද්‍යාලයෙන්ද දෙනියාය රාජපක්ෂ විද්‍යාලයෙන්ද ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේද ශ්‍රී ජයවර්ධපුන විශ්වවිද්‍යාලයේ විද්‍යෝදේ උපාධිධරයෙක් ලෙස රාජ්‍ය පරිපාලන උපාධියෙන්ද ශක්තිමත් වුණා. මහජන බැංකු නිලධාරියෙක් වශයෙන්ද සේවය කළා. අපි කවුරුත් රජී නොවල් මැතිතුමාව මුලින් හම්බුනේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස නගර රාශියක ඔහුගේ පන්තිමාලාව පවත්වන අවස්ථාවේ. තරුණ ක්‍රියාකාරීව සමාජ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්නට ඉදිරිපත් වුණු වෙලාව. මට මතකයි අද දින අතිපූජ්‍ය මාලය වෙන ධර්මවිජය හිමින් ලෙස අපි කවුරුත් දන්න GID ධර්මසේකර මැතිතුමා ආරම්භ කළ මාතෘභූමි ආරක්ෂක සංගමේ පසු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ක්‍රියාකාරී නායකයෙක් හැටියට අපේ රටේ දේශපාලනයේ මහජන ප්‍රශ්න වෙනුවෙන් රට පුරා වැඩ කිරීමට රජිනෝල් මැතිතුමා කටයුතු කළ කාලේ එවැනි අඩිතරව කැපවුණු ක්‍රියාමාර්ග නිසා තරුණ කොටස් අතර විශාල දේශපාලන අවබෝධයක් තැන්පත් කරන්න පුළුවන් වුණා. ඒ සමගම එතුමා පසුව විජය කුමාරතුංග මැතිතුමා සමග ශ්‍රී ලංකා මහජන පක්ෂයට සම්බන්ධ වී 77 මැතිවරණයේද ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසද තරඟ බිමට ආවා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පත්වෙමින් පසුව එහි ප්‍රධාන අමාත්‍යවරයා දක්වා ගමන් කරා. මේ කාලය තුළදී කොළඹ කළුතර ගම්පා කියන දිස්ත්‍රික්කවල ක්ෂේත්‍ර රාශියක දියුණුවට අධ්‍යාපනික සමාජ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති රාශියකට නායකත්වයේදී මැදිහත්වී ක්‍රියාත්මක කරන්න එතුමා ඉටු කරපු සේවාව අප අමතක නොකරමු. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස විශේෂයෙන් සමෘද්ධි තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජනය කරන අමාත්‍ය ධුරයේද අධ්‍යාපන උසස් අමාත්‍ය ධුරයේද අධිකරණ කම්කරු සමතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේද ඒ වගේම ජාතික ඒකාබද්ධ හා ජනවාරික කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. උතුරු පළාතේ ආණ්ඩුකාරයා ලෙස අභියෝගාත්මක තනතුරක්ද එතුමා භාරගත්තා. ඒ කාල පරිච්ඡේදයේ කිසිදු ගැටලුවකින් තොරව මෙම පළාතේ ජනතා සංවිධාන සමග ප්‍රදේශයේ ජනතාවගේ දියුණුව පිණිස ඉටු කළ හැකි කර්තව්‍යයට එතුමා ආදර්ශයක් ලබා දෙන්නට දැවැන්ත උත්සාහයෙන් කටයුතු කළ බව සඳහන් කරන්නට කැමැති. 2023 ජනවාරි 13 දින එතුමා අපාත්‍රික හදිස්සියේ සමුගත්තා. එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ බිරිඳ දරුවන් ඇතුළු ඥාතීන් වෙත තම උත්තරීතර සභාවේ ශෝකය දන්වන ලෙසද ඉල්ලනවා. ගාලු දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික කුලකුලරත්න මැතිතුමා 89 වර්ෂයේ උපන් 94 වර්ෂයේ දක්වා කාල පරිච්ඡේදයේදී උපන් ප්‍රදේශයට විශාල සේවාවක් කරන මහජන නියෝජිතෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද ඒ වගේම අධිනීතිඥ බුද්ධික කුලකුලරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ අප ශෝකය ඉදිරිපත් කරන්නේ. 1983 ජූනි 19 අම්බලන්ගොඩේදී ජන්මලාභය ලැබුවා. දළුවත හේවා හෙන්රිද සිල්වා කුරකුලරත්න මැතිතුමාගේ සහ මනාන හේවා සෙනේලතා පියසිලි මැතිනියගේ පුරුත්තු රත්නය ලෙස ජන්මලාභී එතුමා අම්බලන්ගොඩ ධර්මාශේක විද්‍යාලයේද ගුරුතලාව බණ්ඩාරවෙල ශාන්ත සෝමස් විද්‍යාලය විසින් අධ්‍යාපන ලැබුවා. මන්ත්‍රී දිවිමයට පත්වීමට ප්‍රථම බුද්ධික කුරකුලරත්න මැතිතුමා වික්ටෝරියා වේල්ල ජල විදුලි ව්‍යාපෘතිය මෙහෙවූ බැල්ෆ බීටියා නටවල් සමාගමේ මුල්ම ලාංකික සේවකය වශයෙන් නීති හා පුද්ගලික ප්‍රදේශක තනතුරු දැඩුවා. මේ වගේ සංවර්ධන අභියෝග රාශියකට එතුමාගේ සම්බන්ධ වීම මහා අධ්‍යක්ෂීම් සම්භාරයකට හවුල් වීම අපි ගෞරවයෙන් සිහිපත් කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී කාලයේදී පවා දුම්රියා බස් සේවයෙන් ගමන් කරන්න විවිධ අවස්ථාවල බොහෝ කාලයක බුද්ධික කුලකුලරත්න මන්ත්‍රීතුමා කටයුතු කළා. මේ පාර්ලිමේන්තුවේ අපි සමග විවිධ කාරක සභාවල විවිධ විවාදවල බොහොම උණුසුම් අවස්ථාවලදී පවා ඉතාම මිත්‍රශීලීව කටයුතු කරන්න එතුමා එක්ව කටයුතු කරා. අම්බලන්ගොඩ දේශප්‍රේමී සංවිධානය නමින් සංවිධානයෙන් පිහිටලා අඩු ආදායම් ලාභන පවුල්වලට පාසල්වල දරුවන්ට අවශ්‍ය පොත්පත් පහසුකම් ලබා දෙන්නට බුද්ධික කුලකුලරත්න මැතිතුමා කටයුතු කරා. ඔහු පොත් රාශියක් ලිව්වා කරු කතානායකතුමා. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂීම් කියලා පොතක් ලියලා තියෙනවා. ඉතාම සාරවත් ඒ වගේම ඉතාම රහස්‍ය ප්‍රසිද්ධියට පත් නොවන සාකච්ඡා රාශියක් එතුමා ඒ අවස්ථාවේ මට මතකයි දෝෂාභියෝගේ ගෙනාපු වෙලාවේ බුද්ධික කුලකුලරත්න මැතිතුමා කොයි තරම් උත්සාහයක යෙදුනද කියලා ඒ කාල පරිච්ඡේදයේ මේ උණුසුම් වෙච්ච පාර්ලිමේන්තුව හරහා කටයුතු කරන්න එවැනි නීතිච්ඡ ක්ෂේත්‍රයේ තිබුණු අධ්‍යක්ෂීම් සම්භාරයත් ජනතා සේවයේ තිබුණු සම්බන්ධ ජාලාවත් ජනහිතවාදී දේශපාලඥයෙක් වශයෙන් බුද්ධික කුලකුලරත්න මැතිතුමා 2021 ජූනි මාසේ 9 දින අප අතරින් සමුගත්ත විටින් විට අපත් සමග පැමිණ සාකච්ඡා කොට ගමන් කිරීම පාර්ලිමේන්තුවේ නොසිටියත් බුද්ධික කුලකුරත් මැතිතුමාගේ තිබුණු තා වැදගත් ආදර්ශයක් හා දායාදයක්. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අවුරුදු පහ තත් වැඩි කාල සීමාවක්ද 2021 අපි අතරින් වෙන් වෙන අවස්ථාව දක්වාද අවදිමත් දේශපාලන සමාජ විවේචකයෙක් හැටියටද කටයුතු කළ එතුමාට නිවන් සුව ප්‍රාර්ථනය කරන අතර එතුමාගේ දයාබර බිරිඳ දරුවන්ටද මේ උත්තරීතර ස්වභාවයේ ශෝකය එක් කරන මෙන් මේ යෝජනාවේ සඳහන් කරන. ගරු කතානායකතුමනි, අපේ රටේ කඳුකරේ වතු ශේස්ත්‍රයට කටයුතු කළ සේවක ජනතාවගේ නායකෙක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවස්ථාව ලැබුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුත්තු සිවලිංගම් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරන්නේ එතුමාටත් එතුමාගේ පවුලේ අය සමගේ ශෝකය බෙදා ගනිමි. මුතු සිවලිංගම් මැතිතුමා 89 වර්ෂයේ සා 94 මහා මැතිවරණයෙන් නුවරළිය දිස්ත්‍රික්කෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් දෙවන හා තෙවන පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් පත් වුණා. 2006 වර්ෂයේදී මහා මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සිව්වැනි පාර්ලිමේන්තුවටද 2001-2010 පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්ද පස්වැනි හා 6 පාර්ලිමේන්තුවේ 2010 අප්‍රේල් 22 සිට 2015 දක්වා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්ට්‍රෙන් 7 පාර්ලිමේන්තුවද නැවතත් 2015 අගෝස්තු මස 17 දින සිට 20 මාර්තු දින දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 8 පාර්ලිමේන්තුවද පිවිස වසර 27 මාස 5 කාලයක් දීර්ඝ පාර්ලිමේන්තු කාලයක් ගත කළ පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය අමාත්‍ය ධූරයන් මෙන්ම අමාත්‍ය ධූර ගණනාවක් එලෙස වගකීම් දරන්නට නුවරළිය දිස්ත්‍රික්කයට මෙන්න රටටද මහඟු මෙහෙයක් ඉටු කළ ගරු මුත්තු සිවලිංගම් මැතිතුමාගේ අභාව පිළිබඳ ශෝකය පළ කරන යෝජනාව ඉදිරිපත් කරනු. එතුමා 1943 ජූලි මස 30 දින උඩපුස්සාලා ප්‍රදේශයේ ජන්මලාභී ලැබුවා. මුතු සිවලිංගම් මැතිතුමාගේ මව වීරාය මැතිනිය අතර පියා මුත්තු කරපන් මුත්තාය මැතිතුමා. එතුමා ටොලොස් කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනයේද නුවරළිය හෝලි ට්‍රිනිටි විද්‍යාලයෙන්ද කෘෂි කාර්මික පසු සම්පත් අමාත්‍යංශයේ සමග පසු කාලයක වගකීම් දරනකොට සීපත් කරේ ඒ අතීතයයි. අපෙත් සමග ඒ අතීතය සීපත් කරේ වතුකරේ ජනතාව විඳින දුකෙන් ගොඩගන්නට. පන්නබන් මැතිතුමාගේ නායකත්වයෙන් CWCM ශක්තිමත් කිරීම පමණක් නොව වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට කිසි දවසක පසුබැස්සේ නැහැ. ඒ ඉල්ලීම් සඳහා වූ ක්‍රියා මාර්ගවලදී මන්ත්‍රීවරයෙක් හැටියට හෝ අමාත්‍යවරයෙක් හෝ නියෝජ අමාත්‍යවරයෙක් ලෙස පසුබැස්සේ නැති අවස්ථා මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ සභාවේදී සභාවෙන් පිටතත් සිටින තිබෙන සටනකදී සහභාගී වී දායකත්වය දුන්නායේ අයිතිවාසිකම් දිනාගන්න. ඒ නිසා අද වතුකම්කරු ජනතාව විශාල ජයග්‍රහණ රාශියකට පිවිසෙන්නට තම දහඩිය මහන්සිය එඩිතරකම හා කැපවීම දායාද කරා මුතු සිවලිංගම් මැතිතුමා. එතුමා වතුකරේ ජනතාවට එවැනි විශාල සේවාවක් ඉටු කළ මන්ත්‍රීවරයෙක් ලෙස ඒ ජන ජීවිතය වෙනස් කර අලුත් පරම්පරාවට අධ්‍යාපන පාසුකම් දිනා දෙන්නට මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල හඬනකපු අවස්ථාවට සිහිපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අවුරුදු 27 මාස 5 නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සමස්ත රටවැසියාටත් අනගි මෙහා කිටු කරන්නටත් අපේ රටේ අමාරුවෙන්ම ජීවත් වෙන නමුත් ජාතික ආර්ථයට දැවැන්තම ආදායම හා විදේශ ආදායම ගෙනෙන වතුකරේ ජනතාව වෙනුවෙන් එයට නායකත්වය දෙන්න තම ශක්තිය එකතු කරපු අවුරුදු 79ක් ආයි වළඳා අපාතරයෙන් සදහට සමුගක් මුතු සිවලිංගම් මැතිතුමාට ආගම කනුව නිවන් සුව ප්‍රාර්ථනය කරමින් එතුමාගේ දායබර බිඳකූද දරුවන් ඇතුළු ඥාතීන් වෙතද මේ උත්තරිතර සභාවේ ශෝකය එක්කරන ලෙස මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.